ගරු චන්දිම ගමගේ මන්ත්‍රතුමා ඔබතුමාට විනාඩි 5ක කාලයක්
විශේෂයෙන් මුලාසුනුරුඩ මන්ත්‍රතුමනි අද දින ජනතා වික්ති වරමුණේ නිවල් ගලපති මන්ත්‍රතුමාගෙන ආපු යෝජනාව සම්බන්ධ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දීම ගැන විශේෂයෙන්ම විශ්වවිද්‍යාලවලට බඳාගත් ඒ වගේම විශ්වවිද්‍යාලවල පිට වූ සහ උසස් පෙළ හදාරන ලද දරුවන් සඳහා ජපානයේ ජපන් භාෂාව ඉගෙන ගැනීමේ අවස්ථාව ඒ වගේම අර්ධකාලීන රැකියාවක යෙදීම අවස්ථාව අතරමඟදී අති අතරමඟදී අතරමඟදී නවතාලීම තමයි මේ ගැටලු. මේකෙදී බොහොම කැටි විසඳුම මේක අනිවාර්යෙන් ලබා දිය යුතුයි. ලබා දිය යුතු දැඩි ස්ථාවරයේ අපි යාපාල රජාව ඉදිරියේ ඉන්න. හැබැයි මේකෙදී යම හරස්සන සිද්ධීන් කීපයක් තියෙනවා. විශේෂයෙන්ම ජපාන වගේ රටක වීසා ගන්නකොට වීසා එකක් නිකුත් කරන ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදයට අනුව මේ දරුවන් කොතරම් දුරට ඒ වීසා ලබා ගැනීම හැකියාව ඒ වගේම ජපාන රජයත් එක්ක සාකච්ඡා කරලා කොතරම් දුරට මේ දරුවන්ට මේ වීසා ලබා ගැනීම අවස්ථාව ලබා දිය හැකිද කියන ගැටලුවක් තියෙනවා. අපි දැන් කරුණු වල හරියට මේ 25 දින තුලින් 3 දිනෙට වීසා ලැබිලා තියෙනවා. අනිත් 22 විතර ප්‍රමාණයක් ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. මම මුලින්ම ඒ හේතුව සොයාගෙන ඒකට පිළියම් දීම සිදු කළ යුතුය. ඉතින් ගැටලුව තියෙන්නේ මේ සමෘද්ධි අමාත්‍යාංශයේ එවකට SB සනගමැතිතුමා ඒ වගේම එවකට හිටපු ලේකම්තුමා කොතරම් සත්භාවයෙන් මේ කරුණ කරන්න හැදුවත් යම් යම්
දරු නිහල් මන්ත්‍රීතුමා
දැන් ඒගොල්ලෝ ගැනත් දැන් ගැටලුවක් මතුවෙලා හොඳේ.
එතකොට ඒ වීසා ලබා ගැනීමේදී ඇතිවන තත්ත්වයන් සමනය කර ගැනීමට ජපන් රජයත් එක්ක සමයි සාකච්ඡා කළ යුතුය. ඒ නිසා මේ හොඳ යෝජනාවක් ඒ වගේම ක්‍රියාත්මක කරලා තියෙන්නේ හොඳ ශිෂ්‍යත් ක්‍රමයක්. හැබැයි අතරමඟ නැතිවීම සම්බන්ධ ගැටලුව තමයි තියෙන්නේ. ඒ වගේම මේකෙදී විශේෂ මතක කළ යුතු වෙන්නේ මේ ගනුදෙනු කරන්න සිද්ධ වෙන්නේ ජපන් රජයත් එක්ක. එතකොට මේ මැදිහත්වීම සහ ජපන් රජයත් එක්ක කරන ගනුදෙනු සම්බන්ධයෙන් අපි පාර්ලිමේන්තුවේදී කතා කරලා විසමුගෙන ඉන්න බැරි වෙයි. මේක ජපන් තානාධිපති කාර්යාලය ඒ වගේම ජපන් ආගමන විගමන දෙපාර්තමේන්තුව යන ආයතන දෙකත් එක්ක තමයි සාකච්ඡා කළ යුතු වෙන්නේ. ඒ වගේම අපි දැක්කා දෙවොලජ මන්ත්‍රීතුමා වතුකර ජනතාවගේ ජීවන ප්‍රශ්නය අද ඉඳන් තියෙන ප්‍රශ්න අදිය තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. මේක අතීතේ ඉඳන් පයින ප්‍රශ්නයක්. මේ දරුවන්ට විශේෂයෙන්ම මහපොළ ශිෂ්‍යත්වය ගන්න කිරීමේදී දළ වශයෙන් රුපියල් 7000කට වැඩි ආදායම ලැබීම තුළ මහපොළ ශිෂ්‍යත්වය අහිමි වීමේ අවදානමක්කට ලක් වෙලා තියෙනවා. ඒ තුළින් වතුකරේ උගතුන් බුද්ධිමතුන් බිහින වෙනුවට දිගින් දිගටම කම්කර රැකියා එහෙම නැත්නම් විශ්වවිද්‍යාල උපාධියෙන් පහළ මට්ටමේ රැකියාව වලට යොමු වීම අවදානමක් තියෙනවා. ඒ නිසා මේ මහපාල ශිෂ්‍යත්වය එදා ලලිත අසවතුමතුන් මැතිතුමා යෝජනා කරලා මේ රටේ මේ විශ්වවිද්‍යාල ශාස්ත්‍රයේ තියෙන ගැටලුව තේරුම් අරගෙන මේ රටේ බුද්ධිමතුන් බිහිීමේ හිඟය අපි ඒ හිඟේ අඩු කරන්නට ඒ වගේ මේ රටේ බුද්ධිමුත් වැඩි කරන්න ගත්ත ප්‍රයත්නයේ එක අවස්ථාවක් තමයි උච්චතම අවස්ථාව තමයි දකින්නේ. ඒ නිසා මේ රුපියල් 7000 සීමාව පැත්තකට දාලා මේ සංශෝධනය කරගෙන යුතු කාලය ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ශිෂ්‍යාධාරෙත් එහෙමයි. ශිෂ්‍යත්ව පහේ ශිෂ්‍යත්ව මේ අධ්‍යාපන සම්බන්ධ සියලුම ඒ ශිෂ්‍යත්ව දෙන ක්‍රමවේද සම්බන්ධයෙන් අවුරුදු 23ක් අමතක කරලා තිබු දේවල් අපිට නැවත මතක් කරලා හඳුනාගෙන මේ කටයුතු නිවැරදි කරන්න සිද්ධ වෙලා තියෙනවා. මේක අවුරුදු 3 මාසෙන් කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නයක් තියෙනවා. අපි මතක් කරන්න ඕනේ මේක අදේ තිබිච්ච වර්ෂයක් නෙමෙයි අවුරුදු 23ක් පල්ලෙච්ච ප්‍රශ්න. ඒ නිසා මේ එවකටයුතු බලධාරීන් මේ අධ්‍යාපන වෙනුවෙන් කෑ ගැව්වට අධ්‍යාපන යොමු කරලා තියෙන අවධානය මේක තමයි. ඉතින් මේ තත්ත්වය තේරුම් අරගෙන අපි බලාපොරොත්තු වෙන ලබන වර්ෂයේ ඉඳන් මෙතෙක්කල් 25,000කට සීමාලා තිබිච්චි විශ්වවිද්‍යාල ප්‍රවේශය 30,000ක් දක්වා වැඩි කරන්න අපි 2020 වෙනකොට 50,000ක් දක්වා වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වෙනකොට දල වශයෙන් උසස් පෙළ විභාගයට 105,000කට ආසන්න දරුවන් ප්‍රමාණයක් පෙනී සිටිනවා. මේකෙන් සමත් වෙන 103,000කට ආසන්න දරුවන් ප්‍රමාණයක්. හැබැයි විශ්වවිද්‍යාල ප්‍රවේශය තාමත් වෙන 25,000ක යෑම යන ප්‍රමාණය. ඒ නිසා ඒක 30,000 විතරක් නෙමෙයි 30,000 විතරක් නෙමෙයි ඒක 50,000 දක්වා වැඩි කරත් ප්‍රමාණවත් වෙන්නේ නැති බව මතක් කරන්න ඕන. අපි බුද්ධි කේන්ද්‍රය බවට මේ රට පත් කරන ඉලක්කයට යනවා නම් මේ දරුවන්ගෙන් 103,000ක සමත් වෙන දරුවන්ගෙන් 103,000කටම ආසන්න ප්‍රමාණයකට විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා දීම අත්‍යවශ්‍ය කරුණක් වෙනවා. ඒකෙදි ඒ විශ්වවිද්‍යාල රාජ්‍ය විශ්වවිද්‍යාලද පෞද්ගලික විශ්වවිද්‍යාලද කියන එක මේ ගැටලුව තියෙන්නේ. දරුවන්ට උසස් අධ්‍යාපන ආධාරලා මේ රට ඉදිරියට ගෙනියන්න දැනුම ලබා දෙන දැනුවරු ලබන කේන්ද්‍රන් ප්‍රමාණය වැඩි කිරීම අත්‍යවශ්‍ය කරුණක්.
ඔබ ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මීළඟට සමාජ සවි බල ගැන්වීම ගරුව මාත්‍ය පිය හැරිසන් මැත ඔබතුමාට විනාඩි 8ක පමණ කාලය ඇති වෙන්නේ.
ගරු මුලාසනාරුඩ සභාපතිතුමනි, විශේෂයෙන්ම අපේ ගලප්පත්තේ මන්ත්‍රීතුමා මේ ගෙනාව ප්‍රශ්නය මම දකින්නේ ආයතනය පැත්තෙනුත් අමාත්‍යංශය පැත්තෙනුත් ඒ දරුවන්ට කරපු යම් අකටයුත්තක් සිද්ධ වෙලා තියෙනවයි කියන එක මම පළවෙනිම කියන්න ඕන. හැබැයි මේ ක්‍රමවේදයේ තුලදී මේ ජපන් ශිෂ්‍යත්ව වැඩසටහන සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු මූලික ක්‍රියාමාර්ග අනුගමනය කරලා නැහැ මුලින්. පුවත්පත් දැන්වීමක් දාලා මේ අය තෝරා ගැනීමේදී ඒ සඳහා ජපන් භාෂාව පුහුණු කිරීම, ඒ වගේම මේ අයට අවශ්‍ය වීසා ලබා ගැනීම සහ ජපානයේ ඒ අයගේ සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු මූලික ක්‍රියාමාර්ග අනුගමනය කරලා නැහැ. ජපන් තානාපති කාර්යාලය මේ වෙනුවෙන් දැනුවත් කිරීමක් කරලා නැහැ. අපේ රටේ තියෙන විදේශ අමාත්‍යාංශය මේ වෙනුවෙන් දැනුවත් කිරීමක් කරලා නැහැ. ඒ වගේම මේ ශිෂ්‍යත්වය සම්බන්ධයෙන් ඇති කරගත්ත ගිවිසුම ඒක නීතිපතිතුමාගේ අනුමැතියට යටත් කරලා නැහැ. නීතිපති දෙපාර්තමේන්තුවෙන් අවසරයක් ඇතුව කරපු ගිවිසුමක් නෙමෙයි. ඒ නිසා මේ වැඩසටහන මුල ඉඳලා පටන් ගැනීමේදී කරුණු කාරණා ගණනාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න මතුවලා තියෙනවා. ඒ වගේම තමයි දැන් මේ එතන දරුවන් 25 දෙනෙක් තෝරාගත්තාම මම දැක ගලප්පත්තේ මන්ත්‍රීතුමා කිව්වා ඒකෙන් 3 දෙනෙකුට දැනට වීසා ලැබිලා තියෙනවා. හැබැයි ඒ අය සම්බන්ධෙනුත් දැන් ගැටලුවක් මතුවෙලා තියෙනවා. ඒක ඇත්ත. මොකද මේ ගිවිසුම ගත කිරීම ගත කරන්න ගත්ත මේ ජපන් සමාගම ඒ සමාගමේ නිර්දේශයන් අනුව මේ ඉක්වයන් කියන ඒ ජපන් සමාගම මුලදී ගිවිසුම් ගත වෙලා තියෙන්නේ පළවෙනි අවුරුද්දේ වියදම සමෘද්ධි අමාත්‍යාංශය හරහා දරන. ඒ වගේම දෙවැනි අවුරුද්දේ ඒ අයට බාහිර රැකියාවක් කරන අතරේ ඒ සඳහා අවශ්‍ය වියහියදන් ටික ලබා දෙනවයි කියන පදනමෙන් තමයි මේ ගිවිසුම ඇති කරගෙන තියෙන්නේ. ඒත් අද දැන් ගියපු 3 දෙනාටත් ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒගොල්ලන්ට දෙවැනි අවුරුද්දේ මේ සඳහා ඒගොල්ලන්ට ගෙවීම කරන්නේ නැහැ කියලා. හැබැයි මේ ගිවිසුමේ තියෙන නිවැරදිතාවය කොච්චරද කියනවා නම් ඒ වළංගුතාවයත් එක්ක අපි මේ ගිවිසුම කඩ කරාම කරන ක්‍රියාමාර්ගයක් ගැන කිසි තැනක සඳහන් වෙලා නැහැ. ඒ සඳහන් වෙලා නැත්තේ විශේෂයෙන්ම මම මුලින් කිව්වා වගේ මේක පළවෙනිම තෝරා ගැනීමේදී රජයක් හැටියට ඒ වගේම ආණ්ඩුවේ අමාත්‍යාංශයක් හැටියට අපි අනුගමනය කළ යුතු මූලික ක්‍රියාමාර්ග අනුගමනය නොකිරීම නිසා ඒකේ විපාක දරන්න වෙලා තියෙන ඒ දරුවන්ට. දැන් මේ අවස්ථා 3කදී මේ සඳහා වීසා ඉල්ලුම්පත් ඉදිරිපත් කරලා තියෙනවා ජපාන් තානාපති කාර්යාලය හරහා. හැබැයි මේ අවස්ථා 3ේම ඒගොල්ලෝ මේ වීසා රිජෙක්ට් කරන්න කරුණු කීපයක් පෙන්නලා දීලා තියෙනවා. එකක් තමයි ගරු සභාපතිතුමනි මේ වීසා ගත්ත අය ඇත්තටම යන්නේ ජපන් භාෂාව ඉගෙන ගැනීමටද කියන ප්‍රශ්නේ ඒගොල්ලෝ දාලා තියෙනවා. ඒ වගේම තමයි මේ වසරක් ඇතුළත දැන් ලංකාවේ රජය හැටියට ලක්ෂ 15ක මුදලක් ඒ වගේම ජපන් යෙන් 130,000ක මුදලින් මේ එක පැත්තක් පළවෙනි අවුරුද්ද තුල රජයෙන් ලබා දෙන මුදල සමෘද්ධි අමාත්‍යාංශය හරහා ඒ වගේම දෙවැනි අවුරුද්ද තුල මේ ජපන් සමාගම දෙනවයි කියපු මුදලෙන් ඒ දරුවන්ට තමන්ගේ කාර්යභාරය කරගන්න එහේ ඒ රට තුල ජීවත් විය හැකිද කියන ප්‍රශ්නේ තියෙනවා. ඉතින් මේ ප්‍රශ්න වලට ප්‍රධානම හේතුව ගරු සභාපතිතුමනි මේ 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 ක්‍රියාමාර්ගය ගන්න ඉස්සර වෙලා ඒවකට හිටපු විෂය භාර ඇමතිතුමත් ඒ වගේ අමාත්‍යාංශ ලේකම් සහ අධ්‍යක්ෂ ජනරාල්ට මීට වැඩිය මේ ප්‍රශ්න ගැන හිතන්න තිබුණා. අපි ඊට පස්සේ බැලුවා ජපන් තානාපති කාර්යාලයත් එක්ක මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා තියෙනවා. වර්තමාන ලේකම්තුමියත් අධ්‍යක්ෂ ජනරාල්තුමත්. හැබැයි මේ වීසා සාමාන්‍ය යුරෝපා රටක සහ ජපානයේ වගේ රටක පළවෙනි වතාවට දෙවෙනි වතාවට වීසා එකක් රිජෙක්ට් වුණොත් මෙහෙ තානාපති කාර්යාලයට ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ගයේ ඉඩ ප්‍රමාණය ඉතාමත්ම අඩුයි. ඒ රජයක් හැටියට ඒගොල්ලෝ එහෙදි තීන්දුව කරොත් ඒ නිසා මේ දරුවන්ට නැවත වතාවක් වීසා ගැනීමේ ප්‍රශ්නයක් වෙනවා. හැබැයි මේ මේ ඉතුරු 22 දැන් මේ වෙනකොට මං හිතන්නේ එක දරුවෙක් විශ්වවිද්‍යාලයට ගිහිල්ලා තියෙනවා යාපනයේ විශ්වවිද්‍යාලයට. ඒ වගේම තවත් දරුවෙක් කොරියාවේ ගිහිල්ලා තියෙනවා. තවත් එක්කෙනෙක් ඒගොල්ලෝ කැමැත්තෙන්ම මේකෙන් ඉවත් වෙලා තියෙනවා. තව දරුවෝ 19 දෙනෙක්ගේ ප්‍රශ්නේ තියෙනවා. ඒක නිසා මේ විෂය භාර ඇමතිවරයා හැටියට ගලප්පත්ති මන්ත්‍රීතුමා කියන විදිහට බෝල පාස් කරන්න ලෑස්ති නැහැ. ඒ බෝල පාස් කරුවේ පහුගිය කාලේ හිටපු අය. මම බොහොම වගකීමෙන් කියනවා අපිට පුළුවන් අපේ අමාත්‍යාංශය හැටියට ඒ වගේම සමෘද්ධි අධිකාරිය හැටියට මෙයාට අසාධාරණයක් නොවන විදිහට ජපන් යැවීමේ තියෙන අපහසුකම මම මුලින් පැහැදිලි කෙරුවා වගේම ගරු සභාපතිතුමනි අපිට පුළුවන් මේ රටේ තියෙන මේ ස්ලිට් එක ආයතනය නැත්නම් NI BM ආයතනය ඒ වගේම රාජ්‍ය ආයතනයක හෝ පෞද්ගල ආයතනයක මේ අයගේ උසස් අධ්‍යාපනයේ ඉතුරු වැඩ ටික කරගන්න. ඒගොල්ලන්ගේ වියහිදන් වලින් විශේෂයෙන්ම ඒගොල්ලන්ට දරන්න පුළුවන් වියදම ඒ විශේෂ සඳහා අධ්‍යයන කටයුතු සඳහා ලබා දෙන මුදලක් අපිට ලබා දෙන්න පුළුවන් මේ ආයතනය හැටියට. මේ අපේ අමාත්‍යාංශය සහ ඒ දෙපාර්තමේන්තුව. එහෙම දීලා ඒගොල්ලෝ ඉතුරු 10 ප්‍රශ්නේ වෙනුවෙන් අපිට මැදිහත් වීමක් කරන්න පුළුවන්. හැබැයි ජපාන් රටට යවනවායි කියන වගකීම අද බාර ගන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මොකද එහෙන් වීසා 3 වතාවක් රිජෙක්ට් කරොත් ගරු සභාපතිතුමනි මම මුලින් සඳහන් කෙරුවා වගේ අපිට ආයේ ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම ඉතාමත් අසීරු කාර්යයක් වෙලා තියෙනවා. දැන් 3 වතාවක් දැන් මට ලැබිලා තියෙන වාර්තා අනුව දැන් අපි අමාත්‍යාංශයෙන් ගෙන්නගත්තු විස්තර අනුව 3 වතාවක් ගිහිලා තියෙනවා. සාමාන්‍යයෙන් ජපානයේ වාරයක් දෙකක් ගියාම ගරු මන්තුමා ඉතාමත්ම අසීරු කාර්යයක් වෙනවා. මොකද මෙහෙ තානාපති කාර්යාලයට වීසා සම්බන්ධයෙන් මැදිහත් වෙන්න විදිහක් නැහැ. මොකද ඒගොල්ලන්ට පුළුවන් එහෙට දැනුවත් කරන්න විතරයි. ඉතින් ඒගොල්ලෝ දෙවෙනි වතාවේදී ඇති වෙලා තියෙන ප්‍රශ්න සහ ගැටලුත් එක්ක මේ ප්‍රශ්නේ මතුවලා තියෙනවා. ඒ වගේම දැන් ඉදිරියේදී ඒ රටේ ඉන්න ළමයි 3 දෙනා සම්බන්ධෙත් අපිට ගත යුතු ක්‍රියාමාර්ගයක් වෙනවා. මොකද නැත්තම් අර ගිවිසුමේ තියෙන අක්‍රමවත් බව නිසා දැන් ඒ අය කියනවා මේ අයට දෙවැනි අවුරුද්දට අවශ්‍ය වියහිදම් ලබා දීමට හැකියාවක් නැහැ කියන තත්ත්වෙට ඒගොල්ලෝ දැනුම් දීලා තියෙනවා. ඉතින් මේ ප්‍රශ්නත් එක්ක තමයි මම කිව්වේ අපි ඒ ප්‍රශ්නේ ගැනත් වැඩි අවධානයක් යොමු කරනවා. ඒ වගේම මේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඒ ඉතිරි 19 දෙනාගේ ප්‍රශ්නේ විසඳගන්න අපිට පුළුවන් මේ රට තුල ක්‍රියාත්මක වෙන ඕනෑම උසස් අධ්‍යාපන ආයතනයක ඒගොල්ලන්ගේ අධ්‍යයන කටයුතු සඳහා අවශ්‍ය ප්‍රතිපාදන අපේ අමාත්‍යාංශය සහ සමෘද්ධි අධිකාරිය මැදිහත් වෙලා අපිට ලබා දෙන්න පුළුවන්. ඒ තුලින් මම බලාපොරොත්තු වෙන එයට සාධාරණයක් ඉටු කරන්න පුළුවන් වෙයි කියලා. හැබැයි මමත් පිළිගන්නවා ඒ එතන හිටපු දරුවෝ විශේෂයෙන්ම තමන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සමහර විට අතරමඟදී අතහැරලා දාලා ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මේ දෙමව්පියන්ගේ මුදල් වියදම් කරලා තියෙනවා ලොකු බලාපොරොත්තුවක් ඇනුව ඇතුව සමහර තැන්වල ණයතුරුස් වෙලා මුදල් හොයාගෙන තියෙනවා මේ කටයුත්ත වෙනුවෙන්. ඒ වගේ විවිධාකාර වූ දුෂ්කරතා ගණනාවකට මුහුණ දීලා තියෙනවා. ඉතින් ඒ ගැන මොකද මේ සම්බන්ධයෙන් ඇත්තට මගේ මම ඇවිල්ලා මේ මාස දෙකක් තුනක් වගේ කෙටි කාලයකදී මට ගත යුතු ක්‍රියාමාර්ගයක් නොතිබ්බත් හැබැයි මේ ප්‍රශ්නේ මගහරින්න මම සූදානමක් නැහැ. ඒ නිසා ඒ අයගේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් අවශ්‍ය අර මම මුලින් සඳහන් කරපු කාරණා සම්බන්ධයෙන් මැදිහත් වෙලා අපි කටයුතු කරලා ඒ දරුවන්ට අවශ්‍ය පහසුකම් ටික සලසලා දෙන්නත් කටයුතු කරගෙන යනවා කියන එක මම බොහොම වගකීමෙන් කියනවා.
අරු නිහල් ගලප්පති මන්ත්‍රීතුමා
මේ අර ඉතිහාස ඉදිරිපත් කරපු මේකත් කල්තැබීමක් වශයෙන් සලකන්න එපා. ඔබතුමා අර කිව් වගේම ඒ දරුවාද ඇවිල්ලා ඉන්නවා මේ ගැලරියේ ඉන්නවා. ඒ දරුවා ඔබතුමා කිව් වගේම ඔබතුමාගේ දරුවා විදිහට කැඳවන්න. කැඳවලි ඉවරලා ඔබතුමා අර කියාපු විදිහටම ඒ දරුවන්ට යහපතක් කරන්න කටයුතු කරන්න කියලා මම කාරුණික ඉල්ලීමක්
විසඳේ. ඔබතුමා මේ ප්‍රශ්නේ පාර්ලිමේන්තුවට ගේන්න ඉස්සර වෙලා ඒ අය මාව මුණ ගැහුණා. ඒ වගේම අපේ අමාත්‍යංශයේ ලේකම්තුමියත් ඒ වගේම මේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමත් බොහොම සානුකම්පිතව බැලුවා මේ දරුවන්ට මොකද්ද අපි කළ යුත්තේ කියලා. අධ්‍යක්ෂ ජෙනරාල්තුමා යපානයේ වසර ගණනාවක් හිටපු කෙනෙක්. ඒ නිසා එතුමට හොඳ අත්දැකීමක් තියෙනවා සහ සම්බන්ධතා ගොඩක් තියෙනවා. ගන්න පුළුවන් උපරිම උත්සාහය දරුවා. ඒත් ආපහු යන්න අසාර්ථක වෙච්ච නිසා තමයි අපි මේ තීන්දුව ගත්තේ. ඒ දරුවන්ගේ අධ්‍යාපනයට වියදම් කරන්න පුළුවන් මුදල අපි අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ඒ දරුවව දහන දෙනා වෙනුවෙන් අපි ලබා දෙන්න බොහොම වගකීමෙන් මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මොකද මේක තවත් කල්තැබීමේ විවාදයක් නොකර ගන්නවා බවටත් බොහොම වගකීමෙන් කියනවා.
ස්තුතියි ගරු ඇමතුමා. ස්තුතියි. පාර්ලිමේන්තුව හෙට පෙරවරු 10ට යළි රැස්වේ.